මිලට ගරු අනිල් ජයන්ත අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක්.
බොහොම ස්තුතියි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද දින විශේෂයෙන් මේ විවාදයට බඳුන් කරන්නේ පොදු රාජ මූල්‍ය පිළිබඳ කාර්යක සභා වාර්තාව පදනම් කරගෙන, විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ දී තුන්වෙනි පාර්ශවයේ කියන්නේ නායහිමියන්ට ඩොලර් මිලියන 2.5ක් ගෙවීම සිදු කිරීමේදී තුන්වෙනි පාර්ශවයකට ඒ මුදල් යෑම පිළිබඳ පදනම් කරගෙන සිදු වෙච්ච වංචාව. එය ඒ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවා. අපිත් කියන මෙතන සිද්ධියක් සිදු වෙලා තියෙන බව කාටවත් පැහැදිලි ඒක කවුරුත් නැහැ කියන්නේ නැහැ. එය සම්බන්ධ වෙලා තියෙන මේ විශේෂයෙන්ම ඊමේල්, ඒ වගේම මේ සයිබර් අවකාශයේ භාවිත කිරීමේදී මැදිහත් වීමක්. ඒ අනුව මේ සිදු වෙච්ච පාඩුව පිළිබඳව ඒ මොකක්ද සිදුවෙන්නේ කියලා කරුණු එක්රැස් කිරීම, පරීක්ෂණ කිරීම, ඒ අනුව ගත යුතු තීන්දුව තීරණ ගත යුතු වන්නේ ඒ සියලු තොරතුරු අවසානයේ ලැබුණාට පස්සේ. හැබැයි අපිට විශේෂයෙන්ම විපක්ෂයේදී එන චෝදනා අතර තියෙන දේ තමයි ඔවුන් මේ සිමි පිළිබඳ පරීක්ෂණය කරලා ඉවරයි. දැන් මීට කලින් අදහස් දක්වපු ගරු මන්ත්‍රීතුමාත් සඳහන් කළා ඔවුන් නොදන්න අපි දන්න ගිණුමකට සල්ලි දාලා කියලා. එතකොට ඒ පිළිබඳ කිසිම යොමුවක්, ඒ රෙෆරන්ස් එකක් ඇත්තේ නැහැ. මෙයින් පෙනෙන එක්තරා පැහැදිලි කාරණයක් තියෙනවා. ඔවුන් උත්සාහ කරනවා අපේ ආණ්ඩුව එන්න කලින් විවිධ ආණ්ඩු යටතේත් තිබුණු ආණ්ඩුවලට චෝදනා විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ චෝදනා අතර වංචාව, දූෂණය, රාජ්‍ය මුදල් අවභාවිතය, ඒවා ඇත්තම මහජනතාවට කරන පාඩු තමයි. මහජනතාවගේ මුදල් තමයි අවභාවිතා වෙලා තියෙන්නේ. ඉතින් මේ සිදුවෙච්ච ගනුදෙනුව, මේ සිදුවෙච්ච සයිබර් යොදාගෙන සිදුවෙච්ච ඩොලර් 2.5 පාඩුව තමයි ලංකාවේ ආණ්ඩුවක් විසින් සිදු වූ නැත්නම් ඒ මුදල් ගනුදෙනුවක සිද්ධ වෙච්ච පාඩුව, ඒක දේශපාලනයේ සම්බන්ධ වෙලා මහ භාණ්ඩාගාරයේ ලේකම් සම්බන්ධ වෙලා කරන එකක් බවට සමාජගත කරන්න උත්සාහ කරනවා. වගේම ඊට මේ තමයි ලොකුම වංචාව විදියටත් සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මම අදහස් ප්‍රකාශ කරන්න ගලින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉදිරිපත් කරන්නම් මේ දැන් අපි කතා කරන යන ඩොලර් මිලියන 2.5 ගෙවීම ඇත්තරම මෙහි පරීක්ෂණ සිදු වෙමින් තියෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි, අභ්‍යන්තර කමිටු, ජාත්‍යන්තර පරීක්ෂණ සංවිධානත් මේ පරීක්ෂණ සංවිධානත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. පරීක්ෂණ සිදු වෙමින් තිබෙනවා. ඒ පරීක්ෂණ නිසි පරිදි නිසි වෙලාවට ආරම්භ කරලා තියෙනවා. හැබැයි මේ පරීක්ෂණ අලින් ආණ්ඩුවලදී පරීක්ෂණ කරලා විගණන වාර්තාවලින් එළි දක්වපු තොරතුරු මත ඒ පසුගිය ආණ්ඩුගත කිසිදු ක්‍රියාමාර්ග නැහැ. නමුත් අපි ඒවත් ඉදිරියේදී පරීක්ෂණ කරමු. එකක් දෙකක් පමණක් කියන්නම්. එකක් තමයි තාම සුප්‍රසිද්ධ ඔබ කවුරුත් දන්න මේ හෙජින් ඩීල් එක. මේ එමගින් සිදු කරපු ගනුදෙනු හරහා ඒව තමයි විශාල අලාභ ඩොලර් මිලියන ගණන්, විශේෂයෙන් තෙල් මිල පහළ යාමේ ප්‍රවණතාවයක් තියෙද්දී ඒ හෙජින් ගිවිසුමකට ගියා. එහි තෙල් මිල පහළ යාම නිසා ඇතිවෙච්ච අලාභයේ පමණක්ම රුපියල් බිලියන 14.2ක්. ඊට පස්සේ මේ ගනුදෙනුව සම්බන්ධ මේක නීත්‍යානුකූලව ඇති කරගත් ගනුදෙනුවක් නිසා ඒ ගනුදෙනුව සම්බන්ධ පාර්ශවයන් අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව, ඒ වගේම සමහර බැංකු සම්බන්ධයෙන් නඩු දාපුවා තාමත් පෙන්ඩින් තියෙනවා. ඒවට ඩොලර් මිලියන 60ක් ගෙවලා තියෙනවා. සමහර බැංකු වලට නෙගෝෂියේෂන් ලෙවල් එකේ මේ වගේ පාඩු සිද්ධ වෙලා තියෙනවා ඒ ගනුදෙනුවේදී. ඊට අමතරව ප්‍රසිද්ධ ග්‍රීක බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙනවා. මොකද සාමාන්‍ය මූල්‍ය ආයෝජනයක් නෙමෙයි, ග්‍රීසියේ බංකොලොත්භාවය ප්‍රදර්ශනයේ විමෙන්තියෙද්දී මූල්‍ය අර්බුදයකට යනකොට තමයි මේ ආයෝජනය කරන්නේ. එතනින් ඇතිවෙච්ච පාඩුව රුපියල් බිලියන 1.84ක්. ඒවක මේ වාර්තා විකරණ වාර්තාවලින් එළිදලා තියෙනවා. ඒ වගේම එහිදී ඒ බැඳුම් කර අවදානම කියලා ඉතලා කලින් විකුණලා ඉක්මන් කරලා විකුණලා එතනම ඩොලර් මිලියන 6.6ක් පාඩු සිද්ධ කරගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා න්‍යායලයින් සුප්‍රසිද්ධ ගනුදෙනුවක්. මේකදී අප කවුරුත් දන්නවා මේ සමහර වංචා දූෂණ ඒ ගිවිසුම් ඇති කරදිත් කරලා තියෙනවා, ගිවිසුම් අවලංගු කරදිත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා න්‍යායලයින් එකේ එයාබස් ගන්න ලීසින් මේ කල්බදු ගිවිසුමකට එනකොට කවුරුත් දන්නවා කල්බදු ගිවිසුමක් කියන්නේ අවලංගු කරන්න බැරි එකක්. ඉරවෝකබල් ඇග්‍රීමෙන්ට් එකක්. හැබැයි ඒ ඇග්‍රීමෙන්ට් එකට එනකොට වංචා කරයි කියලා දැන් ජාත්‍යන්තර මට්ටමට තොප් වෙලා තියෙනවා. පරිසරදන ඩොලර් මිලියන ගණන් මේවා එකතු කරගත්තාම බිලියන වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගිවිසුම අවලංගු කිරීම නිසා ඩොලර් මිලියන 115.7ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ගිවිසුම අවලංගු කිරීමේ දඩමුදල්, ඒ වගේම අපි අත්තිකාරම් ලබා දීපු හැම්බෙලා නැහැ. මේවා එකින් එක ගත්තොත් මේ පැහැදිලිව ඔප්පු වෙලා විග්‍රහණ වාර්තා සමහර ඒවා උසාවිය අධිකරණයේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒවා කොහෙන්ද අය කරගෙන තියෙන්නේ? ඒවට කවුද මේ වගේ කියන කණ්ඩායම් ඉදිරිපත් කරලා තියෙන්නේ? ඒ කිසිවක් කරලා නැහැ. ඒ වගේම අපිට මෑතකදී මේ ආණ්ඩුවේ පසුගිය මැදම අධිවේගී මාර්ගයේ අපිට තීන්දුවක් ගන්න තිබුණා. මේ අත ඇරලා තිබිච්ච ව්‍යාපෘති අතරමඟ නවත්තපු ව්‍යාපෘති ප්‍රමාද වෙච්ච ව්‍යාපෘති නැවත පටන් ගන්න. මැදම අධිවේගී මාර්ගයේදී 2015-19 කාලයේදී අදාළ කොන්ත්‍රාත්කරු සමග අත්සන් කරපු ගිවිසුම අත්සන් කරලා තියෙන ඉතාමත් අවාසිදායක විදිහදී ඒ කාල පරිච්ඡේදයේ කිසිම වියදමක් සිදු කරලා නැහැ. හැබැයි 2015 තියෙන විදේශ විනිමය අනුපාතයට තමයි අපි බිල් සෙටල් කරන්න ඕනේ 2020 පස්සේ විඳන් කරපුවම. ඒවා නීත්‍යානුකූලව ගිවිසුම් වල අතුලත් කරලා තියෙනවා. ඒවා බැලුවේ නැද්ද? ඒවල තමයි විශාල පාඩු සිද්ධ වෙලා තියෙන්නේ මේ වගවීම් විරහිතභාවයේ. ඒ කාල පරිච්ඡේදය වියදම් කරලා නැහැ. ඒ අනුව අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා දැනටමත් මේ විදේශ විනිමය අනුපාතයේ වෙනස නිසා රුපියල් බිලියන 18කට ආසන්න ප්‍රමාණයක මුදල් ප්‍රමාණයක්. දැන් අපිට ගන්න තියෙන තීන්දුව මොකක්ද? එක්කෝ ඒගොල්ලන් එක නඩු කියන්න වෙනවා. හැබැයි නඩු කිව්වත් මේ තියෙන නීතිමය තත්වෙදී ඒ දිනන තියෙන ඉඩ කඩ අඩුයි. අපිට මේ මුදල් පාඩු දරාගෙන ඉදිරියට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මහ බැංකු බැඳුම් කරේ පිළිබඳ වෙච්ච වාර්තා වංචාවන් පිළිබඳව ඒවා ඔප්පු වෙලා විග්‍රහ වාර්තා තියෙනවා. ඒවා පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් යනවා. මම මේ කීපයක් සඳහන් කළේ. ඊළඟට මම එන්නම් මේ ප්‍රස්තුත කාරණේ පිළිබඳ අදහස් ටිකක් ඉදිරිපත් කරන්න. මෙහිදී අපි විශේෂ අවධානය යොමු කරන්නට ඕනේ. අදහසක් කිව මේක වෙනත් සංවිධානයක් තමයි, තුන්වෙනි පාර්ශ්වයේ සංවිධානය තමයි පළමු වරට සමාජයට මේක කියන්නේ කියලා. ඒක පට්ටපල් බොරුවක්. මේකේ පසුබිම් කතාව ගත්තාම මේ සිද්ධි ජාමයක් ජාලයක් ගැට ගැහිලා තියෙනවා. මේ ජාලයේ පළවෙනි වතාවට මෙම සැකසහිත ගනුදෙනු වාර්තා වෙන්න ගන්නවා ජනවාරි මාසේ 9 වෙනිදා. ඉන්දියාවට ගෙවන්න ඕන ණයක් සම්බන්ධයෙන්, ජර්මනියට ගෙවන්න ඕන ණයක් සම්බන්ධයෙන් එවැනි ඒ මොහොතේදී තමයි මහ භාණ්ඩාගාරයේ අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අසු වෙන්නේ, උන්ට දැනුම ලැබෙන්නේ මෙන්න මේ ඊමේල් එකක් වැරදි ආකාරයට භාවිත කරනවායි කියලා. ඒ අනුව උන් වහාම මහ භාණ්ඩාගාරයේ ලේකම්තුමාව දැනුවත් කරනවා. ඒ සැනකින් මහ භාණ්ඩාගාරයේ ලේකම්තුමා අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. සර්ට් එක, ඒ වගේම CID එක දැනුවත් කරලා මේ පිළිබඳව පරීක්ෂණ කරනවා. ඒ අනුව එතෙන්දී කිසිදු ගෙවීමක් සිද්ධ වුණේ නැහැ. එතෙන්දී ඔප්පුණා ඒ අපි අනුගමනය කරන ඊමේල් පද්ධතිය තාක්ෂණයේ ගැටළු ගන්නවා තියෙනවා. ඒ නිසා මේක දශක ගණනාවක් කරගෙන ආපු ක්‍රමවේදයේ මේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයේ ගැටළු තිබුණා. ඒ ගැටළු తాවකාලිකව දැන් අපි ඒකට අදාළ ක්‍රියාමාර්ග අලකන අලුත් ක්‍රමවේදයක් ගෙනල්ලා සිස්ටම් එක වෙනස් කරමින් යනවා. ඒ මොහොතදී ෂණිකව ඒ පාස්වර්ඩ් වෙනස් කරලා අදාළ ක්‍රියාමාර්ග ගත්තා. ඒකේ දෙවනි පියවරක් විදිහට තමයි භාණ්ඩාගාරයේ ලේකම්තුමා නියෝගයක් ලබා දෙන අභ්‍යන්තර කමිටුවක් පත් කරනවා. පරීක්ෂා කරලා බලන්න 2025 ඉඳලා මේ ණය ප්‍රතිවගත කිරීමේ ණය ගිවිසුම් වලදී මේ විදිහට ගෙවීම් සිද්ධ වෙලා තියෙනවද කියලා පරීක්ෂණ කරගෙන යනවා. ඒ පරීක්ෂණ කාලය තුලදීත් අපි ඊමේල් පද්ධතියට අදාළ වෙනස්කම් සිද්ධ කරාට අපිට ඇත්තටම මේ ඕස්ට්‍රේලියානු එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් කම්පැනියට මෙවැනි 2.5ක ගෙව්වා කියලා ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය අපිට දැනගන්න ලැබෙන්නේ හරියටම මාර්තු මාසේ 23 වෙනිදා. හැබැයි එනං ඔය කියන ඔය කවුද සංවිධානයේ 23 වෙනිදා කිව්වද? කිව්වේ නැහැ. 23 වෙනිදා කිව්වේ නැහැ. ඒ සැනෙන්ම 23 වෙනිදා භාණ්ඩාගාරයේ ලේකම්තුමා පරීක්ෂණ කිරීම සඳහා CID එකට ලිඛිතව ඒ මොහොතේ දැනුම් දෙනවා. සර්ට් එකට දැනුම් දෙනවා. ඒ වගේම FIU එකට දැනුම් දෙනවා. මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා 24 වෙනිදාම CID එකට දැනුම් දෙනවා. අභ්‍යන්තර කමිටුව 23 වෙනිදා පත් කරනවා. ඊට පස්සේ ඒ වාර්තාවේ ප්‍රතිඵල විදිහට තමයි යම් යම් සේවකයන්ගේ සේවයේ తాවකාලිකව අත්විටුවීම් කරන්නේ. ඇත්තටම ඔය කියන එළියට තොරතුරු එන්නේ සේවකයන්ගේ අප්‍රියල් 10 වෙනිදා ලැබුණු වාර්තාවෙන් 17 වෙනිදා ඒ සේවය తాවකාලිකව අත්හිටුවාට පස්සේ එන තොරතුරක් නිසා එන්සයි සමාජගත කරන කරුණ ඉතාමත්ම වැරදි කියන කාරණේ. ඒ වගේම මෙතෙන්දි සිද්ධ වෙච්ච දේ තමයි අපි කවුරුත් දන්නවා ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලියත් එක්කම මේ ණය කලින් ගෙවාගෙන හිටියේ මහ බැංකුවේ පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එක. ඒ වගේම ඒ සම්බන්ධීකරණය කළේ මුදල් අමාත්‍යාංශයේ මහ භාණ්ඩාගාරයේ එක්ස්ටර්නල් රිසෝස් ඩිපාර්ට්මන්ට් එක, මුදල් ගෙවීම් නිදහස් කරගෙන ට්‍රෙෂරි ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එක. මේ විදිහට ණය ආපසු ගෙවීම විශේෂයෙන්ම බහුපාර්ශ්වයේ සහ ද්විපාර්ශ්වයේ ණය ආපසු ගෙවීම සම්බන්ධීකරණය සහ ගෙවීමේ කටයුතු විසිරීලා තිබුණේ වගකීම් එක එක තැන්වල තිබුණේ. ඒ නිසා තමයි ඒ මූල්‍ය කළමනාකරණයේ විධිමත්භාවය ගෙන එන්න විශේෂ පනතක් ගෙනෙන 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පණතයටදී මේ වගකීම් එක තැනකට ගෙනෙන්නට ඕන. අපි කවුරුත් දන්නවා දශක ගණනාවක් තිස්සේ යම් ක්‍රමවේද තිබිලා අපි එක තැනකට වගකීම් ගෙනල්ලා ඒකාග්‍ර කරන්න යනකොට සියල්ල එකවර කරන්න බැරි වෙනවා. ඒ වගකීම් ස්ථාපිත කරගන්න යම් යම් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. තවමත් රාජ්‍ය මූල රාජ්‍ය නායක කල්පනා කරන දෙපාර්තමේන්තුවේ සියලුම කටයුතු ගෙනල්ලා නැහැ. මොකද එක්ස්ටර්නල් රිසෝස් ඩිපාර්ට්මන්ට් එකනොත් යම් වැඩ කටයුත්තක් කරනවා. අපි වේගයෙන් මේ කටයුතු වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි මේ ඔය අපි කියන 2.5 ගනුදෙනුව සිද්ධ වෙන්නේ. එතෙන්දිත් ඉතාලම වැදගත් විදිහට අපි දැන් බලන්න වෙනවා සුපරීක්ෂාකාරව මොකද මේ සිද්ධිය සිද්ධ වුනේ. ඒ 23 වෙනිදා වාර්තා වුණාට පස්සේ වේගයෙන්ම මුදල් අමාත්‍යාංශයේ මේ තොරතුරු සොයා බලනවා. ඒ සොයා බැලුවට පස්සේ දැනෙනවා ඊමේල් එකක් භාවිත කරලා වැරදි තොරතුරු ලබා දීලා වැරදි ගිණුම් අංකයක් ලබා දීලා මේ මුදල් ගෙවීම සිද්ධ වෙලා තියෙනවා. ඒ ගෙවීමේදීත් ඉතාලම වැදගත් සිද්ධි කරනාවක් සිද්ධ වෙනවා. එක්ස්ටර්නල් රිසෝස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඒ අදාළ ඔහුගේ අතපසු වීමද නැද්ද මොකක්ද උන් සම්බන්ධද කියන කාරණේ අපි පරීක්ෂණවලදී හොයාගමු. හැබැයි ඔහු අතින් ඒ නිලධාරියා අතින් ඒ තොරතුරු රාජ්‍ය නායක කළමනාකරණ කාර්යාලයට යනවා. ඒ කාර්යාලයෙනුත් ඒ නිවැරදි බව තහවුරු කරමින් අදාළ මුදල තහවුරු කරමින් මහා බැංකුවට යනවා. එතෙන්දී මේ ගෙවීම් අලුත් ක්‍රමවේදයේ යටතේදී ඉදිරිපත් කරන්නට ඕනේ standardized settlement instruction යටතේදී non reserve management කියන්නේ සංචිත නොවන දේවල් කළමනාකරණය කිරීමත් මේ standardized settlement instruction යටතේ ගිණුමක් විවෘත කරන්න වුණා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා තිබුණේ මේ ඕස්ට්‍රේලියානු export finance company ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා තිබෙච්ච නිසා මෙන්න මේ අලුත් අංකය ඉදිරිපත් කිරීමේදී කණ්ඩායම් දෙක තුනක් ඒකාබද්ධව මේ වැඩ කටයුතු කරන්නේ. මුදල් අමාත්‍යාංශයත් සම්බන්ධ වෙනවා, මහ බැංකුවත් සම්බන්ධ වෙනවා. මේක අර පරිවර්තනීය කාලයකදී තමයි මේ ගැටලුව සිද්ධ වෙන්නේ. ඒතර කුමක් හෝ හේතුවක් නිසා මෙන්න මූලික ගිවිසුමේ තියෙන අංකය වෙනුවට අර ඊමේල් හැකර් විසින් ඉදිරිපත් කරන ලද අංකය මේ SSI එක හරහා සිස්ටම් එකට ඇතුළත් වෙනවා. ඒක ඇතුළත් වුණාට පස්සේ අර විපක්ෂයේ මන්ත්‍රීතුමා මතු කරා ඒක තමයි ගිණුම් අංකය. ඔගොල්ලන් අර හොයාගෙන මේක මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාගේ කාගෙද ගිණුම් අංකයක් කියලා කිව්වා. ඒතරොතුරේ නංගි ඉදිරිපත් කරන්න. ඒ ගිණුම් අංකය. ඉතින් ඒක තැන්පත් වුණාට පස්සේ ස්වයංක්‍රීයව ඒ ගිණුම හරහා ඒකට තියෙන TD බැංකුව කියලා මේ ඇමරිකාව හරහා තියෙන්නේ ඒ බැංකුව හරහා තමයි ගිහින් තියෙන්නේ. ඒ ගියාට පස්සේ ඒ අදාළ මුදල් ගත්ත පුද්ගලයාත් ඔහුගේ ගිණුම් අංකයත් සමපාත වෙනවා. ඒ නිසා තමයි මහ බැංකුවෙන් නිදහස් කරපු
සල්ලි දෙන්නේ. සල්ලි නාටි දෙකයි ගරු අමාත්‍යතුමනි.
ඔව්. ඒ නිසා මුල අසරණ මන්ත්‍රීතුමා සඳහන් කරනනම් මේ ක්‍රම පරිවර්තනීය කාලයකදී අඩුපාඩුකම් ගෙවීමේ ක්‍රමවේදයේ තියෙන්න පුළුවන්. හැබැයි මේ සිද්ධාමය ඇතුළේ ඉතාම පැහැදිලිව තහවුරු වෙනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ නිලධාරීන් ක්ෂණිකව මැදිහත් කළා මේ ක්‍රියාමාර්ග ගත්තා. අපි දැන් එතනින් ඒ පරීක්ෂණ වලින් විතරක් මේක නතර වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරනවා. මොකද අපි සියලුම දේ අතීතයේ තියෙන වැරදි අඩුපාඩු එකවරම දකින්නේ නැහනේ. දැන් දැක්ක පළවෙනි මොහොත ඉඳලා අපි ඒක නිවැරදි කරගන්නවා. අතීත අඩුපාඩු විතරක් නෙමෙයි ඉදිරියේදීත් මේ විදිහට නැවත අඩුපාඩුවක් නොවන ආකාරයකට අභ්‍යන්තර පාලන ක්‍රමවේදී අපි සකස් කරමින් ඉන්නවා. ඒ නිසාම තමයි කොමන්වෙල්ත් වල තියෙන අපි ගෙවීම් පාලනය කිරීම, වාර්තා කිරීම සහ ණය කළමනාකරණය කිරීම පද්ධතිය තමයි දැන් අපි සතුව තිබුණේ. ඒක තමයි බෑක් ඔෆිස් ඔපරේෂන් එක පාවිච්චි කරේ. අපි ඒකෙන් එහාට ගිහිල්ලා නව මිලදී ගැනීමක් කරනවා කොමන්වෙල්ත් මෙරේඩියන් සිස්ටම් එක. දැන් ඒක මේ අගෝස්තු මාසෙ ඉඳලා ඉම්ප්ලිමන්ට් වෙනවා. මේ කෙටි කාලය ඇතුළේ මේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී අපි සහතික කරලා කියනවා මේ පරිපාලන ක්‍රමවේද අපි ක්‍රමිකව ශක්තිමත් කරලා මේ මූල්‍ය වගවීම නිසි ආකාරයට සිද්ධ වෙන විදිහට අවශ්‍ය වෙනස්කම් ටික සිද්ධ කරනවා කියන කාරණේ. ඒ නිසා අපේ කාලයේදී සිද්ධ වෙච්ච ගනුදෙනුවක්ද අතීතයේ සිද්ධ ගනුදෙනුවක්ද අපිට අදාළ වෙන්නේ නැහැ. මේ පරීක්ෂණ ඉහලින්ම අපි සිද්ධ කරනවා. ඉහලින්ම සිද්ධ කරනවා විතරක් නෙමෙයි මේ පරීක්ෂණ ප්‍රතිඵලයක් විදිහට කවුරුන් හෝ වැරදිකරු බවට පත් වෙලා ඒ අයට අදාළ නීති රීති රාමුව ඇතුලේ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ට යෝජනා කරන්නේ ඇත්තනම් මේ වார்த்தාවෙන් ඉදිරිපත් කරන්නේ මොකක්ද? මේ සිද්ධ වුණේ මොකක්ද? මේ සිද්ධි අධ්‍යයනය කරලා ඒ පිළිබඳව මේ පරීක්ෂණ වලට සහාය දෙන්න, එහෙම නැතුව ඔබ වෙනත් අධිකරණයක් අධිකරණයෙන් එළියේ ඉඳගෙන පරීක්ෂණ කණ්ඩායම් විදියට නිගමන වලට ගිහිල්ලා අරය වැරදි මෙයා වැරදි කියන්න එපා. මේ අතීතයේ ඉදිරියේදී අපි අනිවාර්යයෙන් මේ තොරතුරු ගරු සභාවටත් මහ ජනතාවටත් ඉදිරිපත් කරනවා වගේම සහතික වෙනවා මේ ජනතාව අපි මේ මූල්‍ය විනය මේ ආකාරයෙන්ම ආරක්ෂා කරමින් ඔබ ගෙවන සෑම සතයක්ම රුපියලක්ම ඔබේ බදු මුදල් නිසි ආකාරයෙන් මහජන යහපත වෙනුවෙන් භාවිත කරනවායි කියන අදහසත් යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරන බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු අමාත්‍යතුමනි.